ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මහත්මයා උත්බල වැඩි නාමයක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, රට ඉතාම දරුණු දේශපාලනික හා ආර්ථික අර්බුදයකට පත්වලා තියෙන ලාක ආකර්ෂණීය අයවැයක් ඉදිරිපත් කරනවා කියන එක ඉතාම බරපතල කාරණයක්. ඒක අපි දන්නවා. හැබැයි රටක් වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩේන්න නම් මේ රටේ ඉන්න මිනිසුන්ට මානසික වශයෙන් උත්තේජනයක් දෙන්න තියෙන හොඳම ලියවිල්ල තමයි අයවැය. මොකද රටේ මිනිසුන්ට හෙටක්, මේ රටට හෙටක් තියෙනවා කියලා මිනිසුන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න පුළුවන් ප්‍රධානම කාරණය ලියවිල්ල තමයි අයවැය. මොකද මේ රටේ මිනිස්සු කබලෙන් ලිපට වැටලා ලිපේ අඟුරු වෙවි ඉන්නේ. ඒ නිසා සමාජ විශ්වාසනීයත්වය බිඳ වැටලා එකිනෙකා කෙරේ ගෞරවය නැති වෙලා මේ රටේ බඩගින්න උත්සන්න වෙලා ලෙඩට බෙහෙත් ටික නැති වෙලා නීති අවනීතිය වෙලා ඒ වගේම තමයි පාතාලේ රජ වෙලා මරණ බිය වැඩි වෙලා ඇත්තෙන්ම ගත්තොත් මේ සමාජයේම මානසික ඔත්පල වෙලා ඉන්න අවස්ථාවක්. එහෙම රටකට අනාගතයක් ඉරණමක් තියෙයිද කියන එක මේ රටේ මිනිසුන්ගේ හිතවල කැකෑරන ප්‍රශ්නයක්. පුළුවන් එක මේ රට පවුල් පිටින් අතහැරලා දාලා යනවා. ඒ නිසා මේ රටේ මිනිසුන්ට දොස් කියන්න බෑ. නමුත් මේ රට ගොඩගන්න ඉන්නේ තමන්ගේ ඥානයේ ශක්තිය, ඒ තමන්ගේ දැනුම දෙන්න ඉන්නේ මිනිස්සු මේ රටෙන් අතහැරලා ගියාට පස්සේ මේ රට තවත් අසරණ වෙන, අනාථ වෙන තැනකට පත් වෙගෙන යන්නේ. ඒ නිසා මේ රටේ අනාගතය ගැන හීන දකින මිනිස්සු අවුරුද්දකට වටාවක් තමන්ගේ කේන්දරේ බලා ගන්නවා වගේ වැඩක් තමයි මේ අයවැය කියලා කියන්නේ. මේ අයවැයකට දිහානෙදයක් තියෙන්න ඕනේ. පසුගිය අයවැය, ඒ වගේම මේ අයවැය, අනාගතේ අයවැය කියලා කියන්නේ මේක අඛණ්ඩව එකිනෙකට ගැට ගැහිච්ච වැඩසටහනක් විය යුතු වෙනවා. හැබැයි අපි එක දෙයක් දකිනවා, මේ රටේ මේ අලුත් ජනාධිපතිතුමා තමන්ගේ රාජාසන කතාවෙදිත්, ඒ වගේම තමයි 2022 අගෝස්තු අතුරු අයවැයේදීත් මේ අයවැයේදීත් කිව්ව එකිනෙකට එකක් පරස්පර විරෝධී දේවල් තමයි කියලා වෙලා මේ වෙනකොට ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරනවා. අයවැයක ප්‍රධානම කාරණා හතරක් තියෙන්නේ. මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි, නමුත් මගේ දැනුම හැටියට තියෙන්නේ රජයේ ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරන්න ඕනේ, රටේ ආදායම් වැඩි කරගෙන රටේ වියදම් අඩු කරගන්න ඕනේ. හැබැයි මේ රජයේ හිතලා තියෙන සම්පූර්ණම රජයේ ආදායම් වැඩි කරගන්න එක පමණක් ගැන මිසක් රටේ ආදායම් වැඩි කරගන්න එක ගැන හිතලම ඇත්තෙම නැහැ. මේ රටේ සුළු හා මධ්‍යම ව්‍යවසායකයෝ 52% මේ ආර්ථිකයට ශක්තියක් දක්වනවා, දායකත්වයක් දක්වනවා. නමුත් මේ අයවැය ඔවුන්ගේ කඩාවැටිච්ච හීන, ඔවුන්ගේ කඩාවැටිච්ච ව්‍යාපාර පිළිබඳව කිසිම මා හිතන්නේ තැකීමක් මේ අයවැය තුළ සිද්ධ වෙලා නැහැ. 2019 මේ රජයේම මේ බදු ප්‍රතිපත්තිය බදු සහන දෙනවා කියලා බදු අඩු කරලා මේ රජයේ ආදායම බිලියන 600ක් 800ක් විතර නැති කරගෙන දැන් අපි කියනවා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ 108% විතර අඩු වුණා කියලා. ඒකට උත්තරේ විදිහට මේ රජය දැන් ආයවතාවක් බදු පිට බදු එකතු කරගෙන යනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේකේ කිසිම ප්‍රතිපත්තියක් අරමුණක් ගැට ගැහිමක් එකට නැහැ කියලා. ඒ නිසා දැන් අපිම කියලා තියෙනවා මේක අපි බංගලොත් වෙච්ච රටක් කියලා. මේ රටට ආයේ විදේශිකව කවුරුත් ණය දෙන්නේ නැහැ. ඒ නිසා මේ බිලියන 5000ක විතර පරතරය පියව ගන්න සිද්ධ වෙන්නේ මේ රටේ මිනිසුන්ගෙම සූරාකාලා මේ මිනිසුන්ගේ සාක්කුවෙන් අරගෙන ඉවරලා. ඒ නිසා රජය ආදායම වැඩි කරගන්න තියෙන ප්‍රධානම දේ තමයි මාර්ගයේ විදිහට බදු වර්ග විවිධාකාරයෙන් එකතු කරගෙන යනවා. අපි දන්නවා ආදායම් බදු වැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි වැට් බද්ද 108 ඉඳලා 12ට, 12 ඉඳලා 15ට වැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි සමාජ සංරක්ෂණ බද්ද කියලා 102.5ක් නැවත වතාවක් වැඩි කරලා තියෙනවා. නමුත් මම එක කාරණයක් කියන්න කැමතියි. බදු පිට බදු දානවට වැඩිය මේකේ තියෙනවා ඊට වැඩිය වෙනෙන් ක්‍රමයක්. පෞගේ සැප්තැම්බර් 20 වෙනිදා මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මේ පාර්ලිමේන්තුවට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉතාම බරපතල බදු වංචාවක් ගැන කාරණයක් පැහැදිලි කරනවා. හැබැයි ඒ සම්බන්ධව අද වෙනකම් මුදල් අමාත්‍යාංශයවත් ආදායම් බද්ද දෙපාර්තමේන්තුව නිලධාරීන්වත් කවුරුත් රටට කාරණයක් පැහැදිලි කරලා දීලා නැහැ. එතුමාගේ තොරතුරුවල තියෙන විදිහට ආදායම් බද්ද ලියාපදිංචිලා සමාගම 1,05,000ක් හිටියත් ආදායම් බද්ද ගෙවලා තියෙන්නේ 25,692ක්. ඒ කියන්නේ ආදායම් බද්ද පැහැර හැරලා තියෙනවා 74,313ක්. වැට් සඳහා ලියාපදිංචි වෙච්ච සමාගම් ප්‍රමාණය 60,721ක්. හැබැයි වැට් බදු ගෙවලා තියෙන්නේ සමාගම් 185යි. වැට් බද්ද කියලා කියන්නේ භාණ්ඩයක් විකුණනකොට පාරිභෝගිකයන් ඒක ව්‍යාපාරිකයෙක් එකතු කරලා නැවත රජයට බාර දිය යුතු දෙයක්. ඒ කියන්නේ සමාගම 60,536ක් මිනිසුන්ගේ එකතරගතේ තමන්ගේ සන්තකේ තියාගෙන ඉන්නේ. අපි දන්නවා මහා බැංකු මංකොල්ලේට ප්‍රථම මේ ලංකාවේ තිබ්බ ලොකුම බැංකු මං කියන්නේ ලොකුම මංකොල්ලේ වැට් බදු වංචාව කියලා අපි හොඳින් අහලා තියෙනවා ඉතිහාසයේ. එහෙම වුණාට පස්සේ ව්‍යාපාරිකයෝ රජයේ නිලධාරිත් එක්ක එකතු වෙලා මේ දෙපාර්තමේන්තුවේ නිලධාරිත් එක්ක එකතු වෙලා සූක්ෂම විදියට කපටි විදියට මේ රටේ මිනිස්සුන්ට රටේ සංවර්ධනයට එකතු වෙන්න තියෙන මේ බදු මුදල් හංගගෙන ඉන්න එක හොරා කන එක මේක මහා අපරාධයක්. ඒ අමාත්‍යතුමාගේ මේ තොරතුරු වල තියෙන ගාලු කොටුවේ ඉඩමක් කෝටි 200කට අරගෙන කෝටි 2000කට වික්ක රජයට ආදායමක් නැති වුණා කියලා. බොරල්ලේ දේපළ සමාගම කාදයන් බදු ගෙවලා නැහැ කියලා. මේ සම්බන්ධව අපි මොනවා කෑ ගැහුවත් එළියේ ඉන්න මිනිස්සු ඇස්කම් අරගෙන ඉන්නේ. ඒ සඳහා නිදාස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය කියන එක මේ පාර්ලිමේන්තුවේ 225 දිනාට මේ බලලා තියෙන ලියවිල්ලක් මේ සම්බන්ධව අපි බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසා මමත් ඒ කාරණේ ඉස්මතු කරමින් මේ සම්බන්ධව එදා පාර්ලිමේන්තුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටියේ මැතිතුමා පොරොන්දුවක් දුන්නා මාසිකින් වාර්තාවක් දෙනවා කියලා. නමුත් අද වෙනකන්වත් නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ අදාළ රජයේ නිලධාරී මෙතෙන්ට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ 225 එකතුලා මේ වංචාව සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් තියන්න කියලා වෙලලා. ඒ වගේම තමයි අපි ඉල්ලා හිටින්නේ මිනිස්සුන්ට අලුතෙන් අලුතෙන් බදු එකතු කරනවට වැඩිය තියෙන අර පරණ ක්‍රමයට තියෙන නැති වෙච්ච හංගගෙන ඉන්න හොරගම් කරන බදු ටික එකතු කළා මේ රජයේ ආදායම් ශක්තිමත් කරගන්න කියලා. නැත්තම් මේ විවිධාකාර බදු එකතු කරලා අවසාන වශයෙන් වෙන්නේ අපි දැන් ඊයේ පෙර දා මේ පාර්ලිමේන්තුවේ විවාද කරලා සෙස් බද්ද එකතු වෙලා මේ ළමයින්ගේ පොත්පත් ටිකේ වටිනාකම විතරක් දැන් 100කට වැඩි ප්‍රමාණයකින් ගණන් ගිහිල්ලා කියලා. මේ රටේ දෙමාපියන්ට උණ ගැනෙන්නේ නව ජනවාරි වල නව පාසල් වාරයේ තමන්ගේ ළමයින්ගේ පොට්ටි කරන් දෙන්න ගියාට පස්සේ. ඒ වගේම තමයි රජයේ ආදායම් හිතාමතාම විනාශ කරගන්නවා. අපි පෞගේ දවස්වල දැක්ක භූවිද්‍යා පතල් කාරාංශයේ සභාපතිතුමාගේ වංචාව මේ රටේ හාමුදුරු කෙනෙක් කියන ජාතිය ගොඩනැගීමේ බද්ද වගේ 6 ගුණයක් කියලා. ඒ නිසා මේ රටේ නිලධාරී 225ට විතරයි මේකේ මිනිස්සු ඇඟිලි දික් කරන්නේ. හැබැයි මේ කියන්නේ රජයේ නිලධාරී කූට ව්‍යාපාරික එකතු කරලා රජයට මේ රටට කරන හානිය කොච්චරද කියලා ගණනය කරන්න තියෙන නිසා මම හිතන්නේ අලුත් දේවල් වලට වැඩිය පරණ දේවල් සූක්ෂම හරි නිසියාකාර වැඩපිළිවෙලක එකතු කරගන්න වඩා හොඳයි කියලා. ඒ වගේම තමයි රාජ්‍ය ආයතන පාඩු ලබනවා කියලා ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියලා කතා කරනවා. රාජ්‍ය ආයතන 400 ගානක් තියෙනවා. දැන් ඒකේ සමහර ඒවා එකතු කරනවා. සමහර ඒවා විකුණන්න හදනවා. හැබැයි මම කියනවා ඒ එක මේ අයවේ තවත් රාජ්‍ය ආයතන 11ක් අලුතෙන් නිර්මාණය කරන්න හදනවා. එහෙම වුණොත් ඒකේ නිලධාරීන්ට පඩි නැටි කාර්යාල වලට ගොඩනැගිලි වලට කුලි ඒ වගේම තමයි වාහන වලට ඉන්ධන වලට ඔවුන්ගේ ගමන් බිමන් වියදම අතිකාල දීමන වලට නැවත වතාවක් රජයට බරක් දරන්න වෙනවා. මේක එක හොඳ මම කාරණයක් කියන්නම්. සුරාබදු දෙපාර්තමේන්තුවට රසායනාගාරයක් ඉදිකරන්න රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. හැබැයි මේ රටේ වෛද්‍යවරුන්ට තමන්ගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරගන්න පේරාදෙණිය රුහුණු සහ යාපනය කියන ඒ වෛද්‍ය ආයතන වලට විශ්වවිද්‍යාල වලට මිලියන 60ක් වෙන් කරන්නේ. ඒ කියන්නේ එක ආයතනයට මිලියන 20යි. ඒ කියන්නේ මේ රජයේ මේ රටේ ඉන්න බුද්ධිමතාට සලකන විදිය ගෞරව කරන විදිය ඒකෙම තේරෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ රසායනාගාරයට මිලියන 100යි.
ගරු මන්ත්‍රීම අවසන් මෙයාට දෙක
100යි. හැබැයි අර ආයතනයට අපේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට එක ආයතනයට මිලියන 20යි. ඒ නිසා හැබැයි ඒ දේ කරගන්න මේ රටේ තියෙනවා කාර්මික තාක්ෂණ ආයතනය. ඔබ දන්නවා අර කිරිපිටි වල ප්‍රශ්න ආපු වෙලාවේ වේ ප්‍රෝටීන් BCD මෙලමයින් කියන ප්‍රශ්න වලදී උසාවිය පවා පිළිගත්තේ කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්තා. ඒ වගේ ඒකේ පැරාමීතින් 750ක් විතර පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම තමයි රජයේ රස පරීක්ෂා ආයතන තියෙනවා. එහෙනම් මිලියන 100ක් දීලා අලුත් පරීක්ෂණාගාරයක් ආරම්භ කරනවට වැඩිය මේ ආයතන තම තාක්ෂණයත් එක්ක වැඩි දියුණු කරන එක මම හිතන්නේ ඊට වැඩිය දෙයක්. ඒ වගේම තමයි මම එක කාරණයක් අම්පාර කෙනෙක් හැටියට මම ඉස්මතු කරන්න කැමතියි. මේ අයවැය හින්දා අපි දන්නවා ගොවිය දැන් ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන මේ පොහොර කතන්දරෙත් එක්ක. ඒ වගේම තමයි දැන් ආහාර සුරක්ෂිතාව ගැන කතා කරනවා. අපි ගොවියන් අපි උත්තේජනය කරනවා අස්වැන්න වැඩි කරගන්න, තමන්ගේ වගාබිම් වැඩි කරගන්න කියලා. ඒ වගේම තමයි අපි පොහොර සානාධාර සඳහා අයවැයෙන් වෙන් කරලා තියෙනවා මිලියන 56,000 ගාණක්. හැබැයි මට සඳුදා කතා කරලා කියනවා මහාවේ බුබුල ප්‍රදේශයේ ගොවියෝ කාබනික පොහොර ග්‍රීන් ඇග්‍රෝ කියන සමාගම කිලෝ 40 බෑග් ගෙනත් දීලා තියෙනවා. ඒකෙන් 55%කට 60%කට අඩිය දෙන්නේ වැඩියෙන් තියෙන වැලි කියලා. ඒ නිසා ගොවිය විශ්වාසයක් නැහැ ඒක පාවිච්චි කරන්න. මම ඒක සියලුම රජයේ අදාළ නිලධාරීන්ට කතා කරලා පැය භාගයක් යනකොට ඒ සමාගම ඇවිල්ලා කියලා තියෙනවා මේක අපේ අතින් වැරදීමක් වුණේ කියලා අරන් ගිහිල්ලා තියෙනවා. හැබැයි මම බ්‍රහස්පතින්දා මේ පාර්ලිමේන්තුවේදීම කෘෂිකාර්ය අමාත්‍යතුමා මම පෞද්ගලිකව මම හම්බෙලා සාකච්ඡා කරා. හැබැයි එතුමා ඇත්තටම සිකුරාදා රජයේ නිලධාරීත් එක්ක කතා කරලා තිබිලා තියෙනවා අමාත්‍යංශයේ. නමුත් මේ සෙනසුරාදා නැවත වතාවක් ඒ සමාගමම ඒ පොහොර ටිකම ඒ මහාය ප්‍රදේශයට ගිහිල්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි රුපියල් 70 ගානේ සමාගම් වලට ගෙව්වට ගොවියට නොමිලේ දුන්නට සමාගම රුපියල් 70ක් ගෙවෙනවා. රජයේ අයවැයෙන් අපි මිලියන 56,000 ගණක් වෙන් කළා තියෙනවා. එහෙම කරලා තියෙද්දි මේ රජයේ ඉන්න නිලධාරි සහ සමාගම් එක තුළ නැවතවතාවක් කරන්නේ මේ රජයට අපරාධ. ඒ නිසා අපි කියනවා මේ අලුතෙන් බදු එකතු කරලා මිනිස්සුන්ව කබලෙන් ලිපට දානවට වැඩිය මිනිස්සු අන්තිර තේකොළ සීනි පිටි ටිකෙන් අන්තිර මේ සාමාන්‍ය මිනිස්සු වක්‍ර බදු ගෙවනවට වැඩිය මේ රටේ අලුත් බදු එකතු කරනවට වැඩිය මේ කඩතොල දූෂණ වංචා අක්‍රමිකතා වහන්න නිසි ක්‍රමවේදයක් පටන් අරගෙන ඉවරලා මේ රටේ ආර්ථික ශක්තිමත් කරන රට නිසි වැඩ වලට ගෙනියන්න කියලා ඉල්ලීමක් කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ස්තුති ප්‍රකාශ කරන්න නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු මුදිතා ප්‍රියදර්ශිනි, එතනිය ඔබතුමීට විනාඩි 14ක කාලයක් තිබෙනවා.
ගරු මුලසුන ඔබ වන මන්ත්‍රීතුමනි, නිදහසෙන් පසු වසර 74ක් ගෙවන කාලයක ලංකා ඉතිහාසයේ රට දරුණු වසංගතයට මුහුණ දීලා ශීඝ්‍ර වශයෙන් ආර්ථිකය විඳවැටී ඇති අවධියක අප රටේ විදේශ ණය ගෙවීම නවතා ඇති මොහොතක මේ 2023 වර්ෂයේ අයවැය විවාදයේ සහභාගී වී කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් මේ මුහුණ පා ඇති අඳුරු ආර්ථික අර්බුදයක් ගොඩ ආ යුතුයි. වසර 74 පුරාවට අප රට පාලන තන්ත්‍රය රැගෙන ගිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ එවකට බලධානීන් සියලු දෙනා මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයට යම් හෝ අන්තමකින් වගකියුතු වන බව කනගාටුවෙන් වද ප්‍රකාශ කරන්න කැමති. ගරු මන්ත්‍රීතුමනි, අතිගරු ජනාධිපතිතුමා එදා අයවැය කතාවේදී සඳහන් කරපු කරුණක් ගැන මා මතක් කරන්න කැමති. 1995 වර්ෂය වන විට වියට්නාමයේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1.3ක්, ඒ වන විට අප රටේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.1යි. 2021 වර්ෂය වන විට අවුරුදු 26කට පස්සේ බැලුවාම අපේ රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන බිලියන 3.1ක්, ඒත් වියට්නාමයේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 109.4යි. ඔන්න ඕකයි තත්ත්වය. අද ගැටළු වලට මූලික හේතුවක් වී ඇති විදේශ විනිමය හිඟය, එයට හේතු සංචාරක කර්මාන්තය බිඳවැටීම, විදේශ පේෂණ අඩුවීම, පාස්කු ප්‍රහාර, කෝවිඩ් වසංගතය, අරගලය වැනි හේතු නිසා රටේ විදේශ ආදායම් මාර්ග පහළ වැටෙද්දී ඒවාට පිළියම් යෙදීම සඳහා වූ උපාය මාර්ග ශ්‍රී ලංකාව තිබුණේ නැහැ. ඉතින් මෙවර අයවැය තුලින් ඒ සඳහා වූ ගමන් මඟ සකස් විය යුතු ආකාරය පිළිබඳ විග්‍රහයක් සහ දැක්මක් ප්‍රකාශයට පත් කර තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඉතින් ඒ නිසා කණ්ඩායම් වලට බෙදිලා විවිධ අවස්ථාවන් වලදී ආණ්ඩුවේ වැරදි විපක්ෂය විසිනුත් විපක්ෂයේ වැරදි ආණ්ඩුව විසිනුත් කියලා වැඩක් නැහැ. එකිනෙකාට ඇංගිල දික් කරලා එකිනෙකාගේ වැරදි කියලා තේරුමක් නැහැ. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, අතිගරු ජනාධිපතිතුමා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2023 වර්ෂය සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටේ පවතින අර්බුදයට මුහුණ දෙමින් ඉතා දරුණු කාලයක මෙවැනි අයවැයක් ගෙනාපු එක පිළිබඳව අප සියලු දෙනා සතුටු වෙන්න ඕනේ කාරණයක්. ගරු මන්ත්‍රීතුමනි, මෙවර අයවැයේදී කාගෙත් සිත් සතුටු කරන්න පුළුවන් යෝජනා නොමැති වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අපි සියලු දෙනා මේ පිළිබඳව අගයන්න ඕනේ රටේ ආර්ථිකය මුහුණ පා ඇති සිදුවීම් දෙස බලන විට. ගරු මන්ත්‍රීතුමනි, එතුමා යෝජනාවල් රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. අපනයන ශ්‍රේෂ්ඨය මූලික කරගත් තරඟකාරී ආර්ථිකයක් හදන්න ඕනේ රට ගොඩ ගන්න. ඒ ක්‍රමවේදය මේ අයවැය තුළ යෝජනා කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, ගරු මුලාස්රාන්රුඩ මන්ත්‍රීතුමනි, පසුගිය කාලය තුළ බදු අඩු කළා, ඒ හරහා අපිට ආදායම අඩු වුණා. එතකොට විපක්ෂය කය ගහලා කිව්වේ බදු අඩු කළා කියලා. මේ අයවැයනුත් බදු වැඩි කරලා තියෙන යෝජනාවක් ගෙනහැලා තියෙනවා. ඒට කය ගහනවා බදු වැඩි කරලා කියලා. මේ ගැන සුභවාදීව හිතන්න, රටට අවශ්‍ය දේවල් ගැන හිතන්න හැම දෙයකටම විරුද්ධ වෙන්න එපා කියලා මා විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. පැරණි සටන් පාඨවලින් මේ ආර්ථිකය ජය ගන්න බෑ. බැරි නිසා බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඕනි ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම පාසල් දරුවන්ගේ සනීපාරක්ෂක කටු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඊට අවශ්‍ය භෞතික සම්පත් ලබා දීම කෙරෙහි. දේශගුණික විපර්යාසය සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පිහිටුවීමට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම භාවිතා නොකරන ඉඩම්වල අපනයන භෝග වගා කිරීමට කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු පරිදි නව නීති රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බව සඳහන් කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඒ යෝජනාව ඉතාම වටිනවා කියලා මා අදහස් කරනවා. රටේ කෘෂිකාර්මාන්තය හා වැවිලි භෝග වගාවක් ශක්තිමත් කරලා අපනයන වැඩි වන විට රට තුළට ඩොලර් ගෙන්වා ගැනීමට හැකියාව පවතින නිසා. ගරු මන්ත්‍රීතුමනි, එම යෝජනාව සඳහා විශේෂයෙන් කරුණක් ප්‍රකාශ කර යුතුමයි. මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ අතිවිශාල මුඩුබිම් ප්‍රමාණ තියෙනවා. අවුරුදු 100ටත් පැරණි මේ මුඩුබිම් ඒවා වගා කරන්නේ නැහැ. දැනට භුක්ති විඳින මැවිලි සමාගම්වත් ඒවා නැවත වගා කරන්නේ නැහැ. පහසු බදු පදනමට ජනතාවට ඒවා බෙදා දෙන වැඩපිළිවෙලක් ගේන්න කියලා මා විශේෂයෙන් කියනවා. වැවිලි සමාගම් වල සතු වගා නොකළ සියලුම ඉඩම් ක්‍රමවත් සැලැස්මක් යටතේ නැවත පවරාගෙන ගම්මානවල ඉන්න රැකියා විරහිත වගා සඳහා සුදුසුකම් හා දක්ෂතා ඇති අයට බෙදා දෙන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, කාන්තාවක් වශයෙන් මම සතුටු වෙනවා. තරුණ කාන්තා ව්‍යවසායන් දිරිගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. මේ යෝජනාව ඉදිරිපත් කර තියෙනවා. ඒ හරහා තරුණ කාන්තා ව්‍යවසායකට රුපියල් ලක්ෂ 2500ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා මූලික අරමුදලක් ලෙස 2023 වර්ෂයේදී රුපියල් මිලියන 250ක් වෙන් කරනු ලබනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, 1815දී අපේ රට යටත් කරගත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් මේ රට වාහන හඳුන්වා දීලා ගමනාගමනය හැකියාව ඇති කරමින් දියුණු මාර්ග පද්ධතියක් ඇති කරලා තියෙනවා. ඉන් අනතුරුව මේ රටට අධිවේගී මාර්ග නොමැති සංකල්පය සහ කාපට් මාර්ග ඇතුළු සියලු මාර්ග පද්ධතිය හඳුනා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවයි. ඒක අපි අදත් ආඩම්බරයෙන් කියනවා. කවුරු කයිවාරු ගැහුවත්, කවුරු පුරසාරම් දෙඩුවත් සත්‍යයයි. ගමට යනකොට A1, A2, A3 කියලා නම් කරලා තිබුණට එදා තිබුණ දියුණු මාර්ග පද්ධතියක් නෙමෙයි. හැබැයි පසුගිය කාලය තුළ දියුණු මාර්ග පද්ධතියක් සකස් කරලා ජනතාවට ගමනක් නිමනක් යන්න ගම් ඇතුළෙන් නගර තුළත් මාර්ග ටික හදලා දුන්නේ මේ ව්‍යසනය ආව නැත්තම් මේ වෙනකොටත් ඉතිරි පාරවල් ටිකත් හදලා ඉවර කරන්න තිබුණා. සමහරු ඇහුවේ පාරවල් කන්නද කියලා. නමුත් ජනතාව ඉල්ලන්නේ පාරවල් ටික හදලා දෙන්න කියලා. විපක්ෂයෙන් අහනවා, මෙච්චර අර්බුදයක් තිබෙද්දි මෙවර අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා ගෙනාවේයි කියලා. ගම්වලට යන්නේ නැති අය තමයි මේ වගේ දේවල් අහන්නේ. ඉතින් ගරු කථානායකතුමනි, අපි ස්තුතිවන්ත වෙනවා මාර්ග නඩත්තු කිරීමේ යෝජනාවට. ඒ වගේම වැඩිහිටියන් ආබාධිතයන් පුද්ගලයන් අඩු ආදායම්ලාභී වැන්දබුවන් යනු ආර්ථික වශයෙන් වැඩි අවධානයක් යොමු යුතු කොටසකි. මේ අයවැය ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. පසුගිය කොරෝනා කාලය තුළ පවා මේ අයට 5000 දීමනාව නොඅඩුව ලබා දුන්නා. මේ අයවැය යෝජනාව ඒගොල්ලෝ මේ ජනතාව කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම සම්බන්ධව සතුටු වෙනවා. ඉතින් මෙවර අයවැයෙන් අඩු ආදායම් ලාභී කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතාම කාලෝචිත ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා රජයේ රෝහල්වල ගෙවීමේ වාටු ක්‍රමය. ඇත්තටම නැවත එය ක්‍රියාත්මක කිරීමට ලැබෙනවා නම් ඉතාම සතුටු වෙනවා. මොකද අධික මුදලක් වැය කරලා රෝගීන්ට පෞද්ගලික රෝහල්වල නවතින්න අපහසුයි. එය කඩිනමින් ක්‍රියාත්මක කළොත් වටිනවා කියලා මා හිතනවා, විශ්වාස කරනවා. ගරු මන්ත්‍රීතුමනි, පසිකුය කාල පරිච්ඡේදය තුළ තිබුණ ප්‍රශ්න අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම තිබුණ අර්බුදයක්. ඒ පිළිබඳ ඔබ අප කවුරුත් දන්නා කරුණක්. ඒ නිසා විපක්ෂය පක්ෂ විපක්ෂ තර්කවලින් බැහැර වෙලා සියලු දෙනා සමග ජාතික ප්‍රතිපත්තිය සදාගෙන රටක් විදියට නැගී සිටිමු කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි ආණ්ඩුවක් හදලා මන්ත්‍රීවරු වශයෙන් අපි පාර්ලිමේන්තුවට ආවේ අපේ දිස්ත්‍රික්කවලට ආසනවලට ජනතාවට සාධාරණයක් කරන්න, ඒ ඉෂ්ට කරලා ජනතාවගේ සහන දෙන්න, වගේම ඒ ප්‍රදේශවල සංවර්ධනය ගේන්න. නැතුව විපක්ෂ වගේ බෝඩ් අල්ලගෙන හැමදේමටම විරුද්ධ වෙන්න නෙමෙයි. ඉතින් අර මන්ත්‍රීතුමනි, මේ යෝජනා වගේම හොඳ යෝජනා තිබුණත් අපි සමහරක් යෝජනා වැඩි අවධානය යොමු කරලා නැහැ. ඉතින් මම ඉල්ලා සිටින්නේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඉදිකිරීම් ක්ෂේත්‍රය නියැලෙන විශාල පිරිසක් ඉන්නවා මේ රට තුළ. ඒ අය අද ඉතාම පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මා දැක්කා විපක්ෂයේ වුවද ගරු මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරපු නොයෙක් කරුණු ගත්තිට සුභවාදී අදහස් මතුවෙමින් තිබුණා. ඒ සියල්ල එක් කරගෙන නැවත වරක් ඉල්ලා සිටින්නේ රටක් විදියට අප සියලු දෙනා සමග වැටී තියෙන මේ අර්බුදයෙන් ගොඩ යමු කියලයි. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමාට සුභපතන. එතුමාගේ දේශපාලන ජීවිතයේ මංගල අයවැය කාලයට උචිත සාර්ථක අවයක් කියලා ඔබ අප සියලු දෙනාගේ සහයෝගයෙන් රට නව මංපෙතක් කරාගෙන යාමට අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඇතුළු සියලු මැති ඇමතිතුමා ශක්තියක් වෙමුයි කියලා මා නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.